මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
එනම් ආජීවශ්‍රමක ශීලය සමාදන් වෙන නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්භප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුවං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. යස්ස ජිතෝ කාමකණ්ඨකෝ අකෝසෝ ච වදෝ ච බන්ධනං ච. පබ්බතෝ වියසෝඨිතෝ අනේජෝ සුඛ දුක්ඛේසු නවේධති ස භික්ඛූති. සදහවත් පින්නතුනි, තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ අතරින් පුරිසතම්ම සාරථී ගුණයත් ඉතාමත් ගැඹුරු ගුණයක්. අශ්වරථයක් කෙළවන දක්ෂ රථාචාර්යෙක් අශ්වයින් යහමඟට හරිමඟට යොමු කරන්න වගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේත් තමන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් උපකාර කරගෙන දමනය කළ හැකි පුරුෂයින් දමනය කිරීමේ රථාචාර්යකු වගේ ඒ සත්වයින් සියලුම සත්වයින් යහමඟට ගත්තා. දැන් අපි මාතෘකා කරගත්තු මේ උදාන ගාථාවට නිදාන වශයෙන් තිබෙන කතා ප්‍රවෘතියත් ඒකට හොඳ නිදර්ශනයක්. බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන අවස්ථාවක යසෝජ කියන තෙරුන් වහන්සේ ප්‍රධාන 500 නමක් සංඝයා වහන්සේලා බුදුරජාන් වහන්සේ දැකීමට ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරලා ඒ ආගන්තුක භික්ෂූන් වශයෙන් ආවාසික භික්ෂූන් සමග සෙනසුන් කනවා ගැනීම, පාත්‍ර ආසිවුරු තැබීම ආදී පිළිබඳව පිළිසඳර කතා ආදී සම්බන්ධයෙන් කතාවේ දෙන අතරේ මහා හඬක්, මහා හයියෙන් කෑ ගහන ශබ්දයක් ඇති කළා. ගාල ගෝට්ටියක් වගේ ශබ්ද ඇති කළා. බුදුරජාණන් වහන්සේට මේක ඇහිලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, කවුද ආනන්ද මේ අර මාළු මරණ තැනක මාළුවෝ කොල්ල කන කෙවුලෝ වගේ මාළුකාරයෝ වගේ මේ කෑ ගහන්නේ? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ යසෝජ තෙරුන් වහන්සේ ප්‍රමුඛ 500ක් පිරිස ඇවිල්ලා මේ විදිහට මේ සෙනසුන් සකස් කිරීමේදී මේ සද්දය පැන නැගින්. එතකොට එන ආනන්ද ගිහිල්ලා ඒ නමලට එන්න කියන්න ශාස්ත්‍රුන් වහන්සේ එන්න කිව්වා කියලා. ඔන්න ඉතින් ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අර පිරිසට කිව්වා, භාග්‍යවතුන් වහන්සේ එන්න කියනවා කියලා. යසෝජ තෙරුන් ඇතුළු ඒ 500 නමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්සේ ඉඳගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මොකද මහණෙනි මේ මහා හයියෙන් කෑ ගහන්නේ, කෑ කොස්සම් ගහන්නේ මාළුකාරයින් වගේ කියලා ඇහුවාම ඔන්න කියනවා යසෝජ හාමුදුරුවෝ, ස්වාමීනි, අපි මේ ඈතින් මේ භාග්‍යවතුන් වහන්සේ දකින්න ඇවිල්ලා මේ විදිහට සෙනසුන් සූදානම් කිරීමේදී මෙහෙම ගැසීමක් ඇති වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඔය නමල යනවා, මේ මායෙක වාසය කරන්න එපා, පිටතල යන්න කියලා එලව ගත්තා. මම නුඹලා එලවනවා, නිරපනවා කියලා. ඉතින් මේ අසෝජ තෙරුන් වහන්සේ ප්‍රධාන 500 නමක් බුදුරජාණන් වහන්සේට වැඳලා පැදුකුණු කරලා ආයි පාත්‍ර සිවුරු අරගෙන පිටත් වෙලා ගියා. ක්‍රමක්‍රමයෙන් චාරිකාවේ වඩින අතරේ වජ්ජී රටට ගිහිල්ලා වජ්ජී රටට වැඩම කළා. ඒ වෙනකොට වස් කාලේ ළඟයි වග්ගමුදා කියන ගඟ තෙර කොළ කුටි, කොළ සෙවිලි කර කුටි සාදාගෙන වස් විසීමට සූදානම් වුණා. සූදානම් වුණු අවස්ථාවේ සජිතරුන් මහන්සේ තමන්ගේ පිරිසට අමතලා මෙහෙම ප්‍රකාශ කරනවා, හැබැත්නි, අපගේ හිත වැඩ කැමති වූ, අප කෙරෙහි අනුකම්පා ඇති වූ ඒ සානුකම්පී භාග්‍යතුන් වහන්සේ විසින් අපේ හිත වැඩ සලකාම අපව නිරපණලද, අපව නිරපුවා. දැන් ඉතින් අපි භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් අපි වාසය කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙනවා නම් ඒ ආකාරයෙන් අපි මේ වස්තුන් මාසය ගත කරමු කියලා අර සංඝයා වහන්සේලාත් බොහොම හොඳයි කියලා එක පිළිගත්තා. ඔන්න ඉතින් අප්‍රමාදීව දැඩිව වීරය කරලා අර 500 නමක්ම ඒ වස් කාලය තුළ වස්තුන් මාසය අවසාන වෙනකොට අභිඥාලාභී මහරහතන් වහන්සේ ලබාවට පත් වුණා. ඉතින් මේ වස් කාලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් චාරිකාවේ වැඩම කරලා වජ්ජි රටටම, එහෙම නැත්නම් වේසා විශාලා මහනුවර, ඒ වජ්ජි ප්‍රදේශයමයි විශාලා මහනුවර මහාවණී කූටාගාර ශාලාව, බුදුජන් වහන්සේ ඒ වජ්ජි රටේ වැඩිහාම වාසය කරන තැන කූටාගාර ශාලාවට වැඩම කළා. වැඩම කරලා ඉවර වෙලා ඒ සංඝ පිරිසත් එක්ක තමන් වහන්සේගේ සිතෙන් අර වග්ගමුදා තීරිය භික්ෂුන් වහන්සේලාගේ සිත් විමසලා බැලුවා. දුටුව රහත් වෙච්ච බව අභිඥාලාභීව. එතකොට ඊනාට ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද, අර වග්ගමුදා තීරිය භික්ෂුන් වහන්සේලා ඉන්න දිසාවෙන් ආලෝකයක් එනවා වගේ. මට ඒ පැත්ත හිතන්නත් බොහොම ප්‍රියයි. කිසි පිළිකුලක් නැහැ. දූතයෙක් අරින්න ඒ සංඝයා වහන්සේලාට, ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේලා දකින්න කැමතියි කියලා. එයාට එන්න කියන්න. ඔන්න ඉතින් ආනන්ද හාමුදුරුවෝ අර අභිඥාලාභී එක්තරා සංඝයා වහන්සේ ළඟට ගිහිල්ලා දූතයෙක් හැටියට ගිහිල්ලා මේ පණිවිඩය භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ පණිවිඩය අර වග්ගමුදා තීරිය භික්ෂුන්ට කියන්න කියලා පැවරුවා. එතකොට අර භික්ෂුන් වහන්සේත් දැන් වගේ ඔය අලුත් ක්‍රම නැතත් පැරණි වචනයෙන් කියනවා නම් මේ අලුත් ක්‍රම ඔක්කොම පරාද වෙන විදියට දික්කලාතක් වක්කල සැනින් මහාවණී කූටාගාර ශාලාවෙන් අතුරුදහන් වෙලා අර වග්ගමුදා තීරිය භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ඉරිදීන් වැඩම කළා. එතන පෙනී හිටියා. පෙනී හිටලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ පණිවිඩය ඒ වග්ගමුදා තීරිය භික්ෂුන් වහන්සේට ලට කිව්වහම ඒ ස්වාමීන් වහන්සේලාත් සෙනසුන් සකස් කරලා තියලා ඒත් අර විදියටම දික්කලාතක් වක්කල සැනින් එතනින් අතුරුදහන් වෙලා මහාවණී කූටාගාර ශාලාවේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඉඳ වැඩම කළා. එතෙන්ට පැමිණියා. පැමිණලා ඒන වෙලා වෙනකොට බුදුරජාන් වහන්සේ සමාධියෙන් වැඩ ඉන්නවා. ආනිංජ සමාධි කියලා කියන්නේ ඒකට නොසෙල්වෙන සමාධියක්. මොකක්ද කියලා කෙනින් කියලා නැහැ. යම්කිසි ආනන්ද සමාධිය නමින් හඳුන්වන නොසෙල්වෙන අන්දමේ සමාධියක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අරසංගයා වහන්සේලා බුදුරජාන් වහන්සේගේ සිත පිළිබඳව සොයලා බලලා තේරුම් ගත්තා. මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සමාධියෙන් ඉන්නේ, අපිත් ඒ සමාධියෙම ඉන්න ඕන කියලා. ඒ සමාධියේ නමත් එතනම ඉඳගෙන භාවනාවට වැටුණා, අර සමාධියට වැටුණා. අර ආනන්දහාමුදුරන්ට මේක ප්‍රහේලිකාවක්. දැන් බුදුරජාන් වහන්සේමයි ආරාධනා කළේ මේ සංඝයා වහන්සේලාට එන්න කියලා. කොහොම ආවට මොකද අර වෙනද වගේ බුදුරජාන් වහන්සේ නම් ඒ වෙනද සංඝයා වහන්සේලා පැමිණියාම කොහොමද, දුර බැහැර ඉඳලා වැටියේ නම් කොහොමද හොඳට පින්ඩ පාත් ලැබුණාද, දුක් කරදර නැතුව පැමිණියාද කියලා බිලිඳන්තර කතාවක් කරන ස්වභාවය බුදුරජාන් වහන්සේගේ තිබුණා. නමුත් මේ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ මා ආරාධනා කළා මෙන්න සමාධියෙන් වැඩ ඉන්න. ඉතින් ඔන්න මේ එනකොට හැන්දෑවේ දැන් ඔන්න පළමිනී යාමයේ රාත්‍රියේ පළමිනී යාමයේත් ඉක්මන තුරු බුදුරජාන් වහන්සේක පැත්තක සමාධියෙන් වැඩ ඉන්න අර 500 නමත් මෙහෙම ඉඳගෙන ඉන්න ආනන්ද හාමුදුරන් මේක ප්‍රහේලිකාවක්. ඉතින් ඔන්න පළමිනී යාමයේ නිකුත් වෙනවත් එක්කම ආනන්ද හාමුදුරුව නැගිටලා සූර එකක් කරගෙන බුදුරජාන් වහන්සේ ළඟට පහත් වෙලා වැඳලා කියනවා, සාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ වගේම දාතිරිය භික්ෂුන් වහන්සේලා මේ වැඩලා ඉන්නවා, ආගන්තුක භික්ෂුන් වහන්සේලා එක්ක භාග්‍යතුන් වහන්සේ පිළිසඳර කතා කරන සීක්වා. බොහොම දැන් රැය පළමිනී යාමයේත් ඉක්මිලා ගිහිල්ලා බොහොම වෙලාවක් මේ අය පිටින් ඉඳගෙන ඉන්නවා බුදුරජාන් වහන්සේ නිහඬ. ඔන්න ඊළඟට මැදුම් යා මධ්‍යම යාමයේත් ගෙවිලා ගිය අර විදියටම මේ බුදුරජාන් වහන්සේත් අර පිරිසත් ඉඳගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුව ආයිත් නැගිටලා බුදුරජාන් වහන්සේ ළඟට කිට්ටු වෙලා කියනවා, භාග්‍යතුන් වහන්සේ දැන් මධ්‍යම රාමයේත් ඉක්මගිලා මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා බොහොම වෙලාවක් මේ බලාගෙන ඉන්න ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ පිළිසඳර කතා කරන සේක්වා බුදුරජාණන් වහන්සේ නිහඬයි. ඔන්න ඊළඟට අන්තිම යාමයේ අලුයම් යාමයේ ආවා අරුණු නැගෙන වෙලාව. ඒ වෙලාවේදී ඔන්න ආනන්ද හාමුදුරුව ආයමත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර විදියට කියනවා, දැන් රාත්‍රිය ඉක්මේලා ගිහිල්ලා ඔන්න ඉරේ උදාවත් අරුණත් නැගලා භාග්‍යතුන් වහන්සේ මේ හුඟක් වෙලා වැඩ ඉන්න මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා සමග පිළිසඳර කතා කරන සේක්වා කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ සමාධියෙන් නැගිටලා කියනවා, ආනන්ද, ආනන්දට හරියට කාරණේ තේරුණා නම් ඔච්චරවත් කතා කරන්නේ නැහැ. මමත් මේ 500 පිරිසත් මෙච්චර වෙලා හිටියේ ආනින්ජර නොසෙල්වනන්ද මේ සමාධියකයි. එහෙම කියලා ඔන්න ඊළඟට ප්‍රකාශ කළ උදාන ගාථාව තමයි අපි අද මාතෘකාව හැටියට තැබුවේ. යස්ස ජිතෝ කාම කණ්ඨකෝ අක්කෝසෝච වධෝච බන්ධනංච පබ්බතෝ වියසෝඨිතෝ අනීජෝ සුඛ දුක්ඛේසු නවේධති සබික්ඛු. යම් කෙනෙකුන් විසින්, යම් භික්ෂුවක් විසින් කාමය නැමැති කටුවත්, ආක්‍රෝෂ කියන බැනීමත්, වදබන්ධනාදියත් ජයගෙන තිබෙනවද, ඒ භික්ෂුව පර්වතයක් මෙන් නොසැලී සිටි සැප දුක් දෙකෙහි ඒ භික්ෂුව කම්පා නොවේ. ඕකයි ඒ ගාථාවේ අදහස. දැන් එතකොට මේ අමුතු විදිය කථාන්තරය තුළින් අපි මේකේ ඇතුළත බලමු. මේ මහා ආශ්චර්යවත් වටිනා අර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයත් මහා ප්‍රඥාවත් උපකාර කරගෙන ගන්න පුළුවන් උපාය මාර්ගයක් මෙතන තියෙන්නේ. අර නොහික්මිච්ච සංඝයා වහන්සේලා හික්මීමට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙනුයි අර නෙරපුවේ. ඉතින් එතන වටිනා ආදර්ශයක් අර යසෝජ තෙරුන් වහන්සේගෙන් අපිට සමාජයට ලැබෙනවා. දැන් මේ විදිය නෙරපීමක් වුණාම නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරය ඇති කරගෙන අනේ අපිට මෙච්චර දුර ඉඳලා ඇවිල්ලත් අපිට මේ වචනයක්වත් කතා කරන්නේ නැහැ කියලා තරහ වෙලා යන්නේ. දැන් කාලේ අපි හිතමු එහෙම පිරිසක් ආවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ යන්නේ නෙරපුව අච්චර දුර ආවට මොකද ගෝලියෝ ටික ඔය පමණක් නෙවෙයි ඔය ධර්මයේ සඳහන් වෙනවා තමන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ 500 පිරිස පවා ওই විදිහටම කෙවුල් වාදීන ලෝක අවස්ථා තියෙනවා. මේ කෙවුලන් වගේ මාළුකාරයන් වගේ කෑ ගහනවා කියලා එළෙව්ව අවස්ථාවල් තියෙනවා. ඒ තරම් විනය ගරුකම මහ පුදුම විදිහේ අර මහා කරුණාව කිව්වට මොකද ඒ අවස්ථානුකූලව දැඩි විනයක් තුල සංඝයා වහන්සේලා හික්ම වූවා පේනවා. ඊළාට මේ කතාවේ තියෙන වටිනාම කාරණේ තමයි අර යසෝජ තෙරුන් වහන්සේ අන්න තේරුම් ගත්තා මේ මහා කාරුණිකයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා වෙන්න අපට ආදර්ශයක් දෙන්නයි අපට පාඩමක් උගන්වන්නයි අපව නෙරපුවේ කියලා ඒකම කර්මස්ථානියක් කරගත්තා. ඒකම කර්මස්ථානියක් කරගෙන අර තමන්ගේ පිරිසට අතරහි 99ක් වුණ අනිසංඝයා වහන්සේලාට ඒ කාරණේ මතක් කරලා දීලා ඒ හැමදෙනාම ඒකමතිකව දැඩිව උත්සාහ කළයි අන්න අර බුදුරජාන් වහන්සේ යම් ආකාරයකින් සතුටු වෙනවා නම් ඒ ආකාරයෙන් ඒ ආකාරයේ තත්වයක් ලබාගෙනයි අන්තිමට ඒ බුදුරජාන් වහන්සේ දකින්න වැඩම කළේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ ආරාධනා කළ ආකාරයත් කල්පනා කරන බලනකොට අර ආලෝකයක් එනවා කියලා සමන් වහන්සේම ආරාධනා කළා. ඒකට ආරාධිත අමුත්තන් වෙනුවෙන් සාමාන්‍යයෙන් සිරිත තියෙන්නේ ඒ බොහොම එන්න කියලා බොහොම හොඳයි ආවක කියලා හැම පිලිසඳර කතා කියමු. නමුත් මෙතන මහ මොකක් දෙකක් තියෙන්නේ අපිට ලෝකයාට තේරුම් ගන්න බැරි දෙයක්. දැන් මේ පින්නතුන් දන්නවා තමන්ගේ හිතවතෙක් ආහාර ගන්න වෙලාවට ආවොත් ඔන්න ඔය පුතු ඇදගෙන මේදෙට ලං වෙන්න කියලා පිඟානකුත් කියලා කන්න ආරාධනා කරනවා කෑමට ආරාධනා කරනවා. ඒ වගේ මෙතන බුදුරජාන් වහන්සේ ලෝකයේ තියෙන වටිනාම රසවත් ආහාරය අපිට එතන කියන නොකිව්වත් අපිට හිතා ගන්න පුළුවන් අරහත් ඵල සමාධිය වෙන්න පුළුවන්. සාමාන්‍ය කියන නොසෙල් වෙන සමාධිය කියලා. ආනිච්ච සමාධිය කියලා පොදුවේ කියනකොට චතුර්ථ ධාන ධාන අවස්ථාවේ සඳහන් වෙන්නේ. නමුත් ඒ කොයි ධානයක් තුලිනුත් ඵල සමාපත්තියට සමාදින්න පුළුවන්. ඉතින් මෙතන හිතා ගන්න පුළුවන් සමාවිත අරහත් ඵල සමාධිය සිටියා කියලා. කොයි හෝ වේවා බුදුරජාන් වහන්සේ යම් සමාධියක සිටිනවා නම් ඒ සමාධියටම අන්න අර භික්ෂුන් වහන්සේලා සම්වැදිලා හිටියා. එතකොට ඒ එතනින් අපිට පෙන්වුම් කරනවා බුදුරජාන් වහන්සේ ඒ අය පිළිගන්නේ පිළිසඳර කතාවෙන් නෙවෙයි නිහඬියාවෙන්. නිහඬියාවෙන් නමුත්නම් පිළිගැනීමේ මහා උත්තරීතර ආදර්ශයක් ඒ කතාව තුළින් අපිට ලැබෙනවා. ලෝකයාට හිතා ගන්නවත් බැරි විදිහේ පුදුම දෙයක්. ඒකට තමන් වළඳන රසවත් නිර්වාණ ආහාරයේ රසවත් ඒ නිවන්සුවේ ආධ්‍යාත්ම ශාන්තිය තුලින් සංග්‍රහ කළ බුදුරජාන් වහන්සේ අර ආමුත්තන්ට ආනන්ද හැඳුරන්ට මේක තේරුම් ගන්න බෑ. ආනන්ද හැඳුරන්ගේ ඒ નિયમિત කාර්යභාරයනේ අමුත්තන් හඳුන්වා දී. ඉතින් බලාගෙන හිටියා මේ බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතා කරනකම්. නමුත් ඔන්නෝකයි தત્ත්වය. ඉතින් ඒ එක පැත්තක්. ඊළඟට අපි තවදුරටත් කල්පනා කරලා බලනවා අර බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම ධාර්මී ගුණයත් එක්කම යන විශාල පිරිසක් පවා නිහඬිතාව තුළ හික්ම වීමේ ශක්තිය ඒකට බොහොම නිදර්ශන ධර්ම කථාන්තර තුලින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නිහඬියාව ප්‍රිය කළ බව හෙළිවෙන ඉතාම වටිනා ගාථා කීපයක් සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සතියකින් පමණ හිමාලයේ ඉඳලා වැඩිය නාලක තාපසයාට ඒ මුනි ප්‍රතිපදාව දක්වා වදාළ ගාථා අතර සඳහන් වෙන ඉතාම ලස්සන ගාථා කීපයක් නිහඬියාව පිළිබඳව. උපමා වශයෙන් කියනවා දැන් ඔය කුඩා ගංගා ඇළදොළ පාරවල් ගලාගෙන යන්නේ ශබ්ද නගමනමින්. නමුත් කුඩා දිය කඩිති ආදී සද්ද තියෙන ඔය වෙල් ආයවල් අසල තියෙන දිය කඩිති වල ඔය මොකක් නමුත් සද්දයක් තියෙනවා. නමුත් මහා සමුද්‍රයේ ඈත කිසි සද්දයක් නැහැ. ඔය කාරණය ඒ ගාථාවට සඳහන් වෙනවා. සනන්තායන්ති කුස්සොබ්භා සනන්තායන්ති කුස්සොබ්භා තුන්හි යාති මහෝ දදි කඩිති ගලති හඬ කර කර නිහඬවයේ මහා සමුද්‍ර. අන්න ඒ විදිහට ඒ ලස්සන ධාතාවකින් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර දිය කඩිති පොඩි පොඩි දිය පාරවල් සද්ද කර කර යන්නේ. නමුත් මහා සමුද්‍රය යඹුරු මහා සමුද්‍රය නිහඬව ගලනවා. ඒ කාරණේ ඊළඟට කියන ධාතාව ඊටත් වඩා ලස්සනට කියනවා. යදූනකං තංසනති යං පුරං සන්තමේව තං අඩගුම් භූපමව බාලෝ රහදෝ පූරව පඬිතෝ. යම් තැනක අඩුවක් තියෙනවනම් එතන ශබ්දයක්. යමක් පිරෙන නම් ඒක ශාන්තමයි, ඒ නිහඬයි. ඊළඟට අඩකුම් බුහපම බාලෝ බාලයා මෝඩයා අඩක් පිරවූ කලයක් වගේ. ශ්‍රහදෝ පූරෝව පඬිතෝ පිරුණු නිසල විලක් වගේ පඬිතයා. මේ අදහසම තමයි අපි මේ සිංහල වහරට ඇවිල්ලා තියෙන පිරුළු කවුරුත් දන්නවා. පිරුණු කලේ දිය නොසැලේ. පිරුණු කලේ දිය නොසැලේ උපමාව මෙතන තියෙන්නේ. ඉතින් අන්න එතනුත් ඒ අර නිහඬතාවයගේ බුදුරජාන් වහන්සේ ඒ නාලක තාපසයට පින්නුවා වගේම තවත් නොයෙකුත් වේ ධර්ම සාහිත්‍යයේ ඔය ජාතක කතා ආදී කියපු පින්නතුන් දන්නවා. බුදුරජාන් වහන්සේ ධර්ම සභාවට වඩිනකොට ඉස්සෙල්ලම අහන ප්‍රශ්නය තමයි ධර්ම සභාව කියලා කියනකොට සභාවකට බුදුරජාන් වහන්සේ වඩින කලින් සංඝයා පිරිස රැස් වෙලා නැහැ ඉන්නේ. රැස් වෙලා නිකන් ඉන්නවම නෙවෙයි නේ. දැන් මේ පිරිසක් රැස් වුණාම මොන විදිය කතාවල් වෙනවද කියලා මේ පිරිස නේ දන්නේ. සාමාන්‍ය ලෝකයේ මෙතන කෙසේ වෙතත් නමුත් අර ධර්ම සභාවෙත් අර විදිය යම් යම් කතාවල් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම අහන ප්‍රශ්නේ මොකද්ද? මහණෙනි මා ඉන්නාට බලමු කවරනම් කිනම් කතාවකින් යුතුව සිටියවුද? ඒ වෙලාවට උත්තරේ ලැබුණොත් උන් අර ධර්මයේ සඳහන් වෙන 23 ක්‍රියාඥාන කතා නම් වූ කතා 32ක්. ඔය පින්නතුන් සමහර විට අහලත් ඇති. ඒවා දන්නේ නැතත් ඒවා කරනවත් ඇති. 23 කතාවල් කියලා කියන්නේ තිරිසනුන් කතා කරනවා නෙවෙයි. තිරිසන් ක්‍රියාඥාන වචන යොදලා දෙන්නේ පහක් කියන එක. ඒ කියන්නේ ගිහි ගෙන්නීම පැවිදි වූ සංඝයා වහන්සේලාට යෝගාවචර පින්නතුන්ට එහෙම එච්චර ගල්වෙන්නේ නැති කතා කියන එකයි. ඕපාදූපාදී. ඒ විදිහේ 23 කතාවකින් යදිලා හිටියොත් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට අවවාද කරනවා කියලා බොහෝ අවස්ථාවල මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කියනවා. සම්නිපාතිතානං වෝ භික්ඛවේ දොයං කරණීයං ධම්මීවා කථා අරියෝවා තුන්හි භාවෝ. මහණෙනි වික්‍රසු නුඹලා විසින් දෙකක් කරල යුතුයි. දෙකෙන් එකක් කියන එකයි අදහස. කරතොත් දෙහමි කතා නැතොත් උතුම් නිහඬියාව. ඔය දෙකෙන් එකක් කරන්න. ඉතින් ඒනුත් පෙන්වන කරන බුදුරජාණන් වහන්සේ නිහඬියාවට දුන් තැන. කරතොත් දහමි කතාව නැත්නම් උතුම් ආර්ය වූ නිහඬිතාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නිහඬියාව පිළිබඳ ගරු කිරීමත් ශ්‍රාවකයන් වහන්සේලා අර විදියට නිහඬ භාවය තුළ හික්මියක් හෙළිවෙන ඉතාමත්ම වටිනා කථාන්තරයක් තමයි මේ ධර්ම සාහිත්‍යයේ තියෙන වටිනාම දේශනාවක් සාමඤ්ඤ ඵල සූත්‍රය කියන එක අජාසත් රජුරවන්ට දේශනා කළේ දේශනාව. ඒකට නිදාන කතාවේ වශයෙන් එන ප්‍රවෘත්ති ඉතාමත්ම අලංකාරාන්දමින් මේ බුදුරජාන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ගුණය පෙන්වුම් කරලා තියෙනවා. ඒ මේ වගේ පුර පසළොස්වක දවසක රාත්‍රියේ අජාසත් රජතුමා ඒ තමන්ගේ ඇමති මණ්ඩල පිරිවරාගෙන තමන්ගේ ප්‍රාසාදයේ මදුමහල් තලයේ හඳේලියේ සුහද සාකච්ඡාවක ඉඳලා හිටියා. අජාසත් රජුව කියනවා මේ හඳේලියෙන් ආලෝකවත් වුණු මේ රාත්‍රිය ඉතාම දර්ශනීයයි, ඉතාම රමණීයයි. මේ වැනි රාත්‍රියක කෙබඳු ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් ඇසුරු කිරීමෙන් මගේ සිත ප්‍රසාදයට පත් වේද කියලා ප්‍රශ්නේ නැගුවා අර ඇමතිවරුන්ගේ අදහස හොයන්. ඔන්න ඉතින් අර ඒ පිරිස අතර පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයෙක් හැටියට ඇමතියෙක් කතා කරනවා. දේවෙයිනි, මෙන්න මෙහෙම පූර්ණ කස්සප කියලා ශාස්ත්‍රවරයෙක් කියන විශාල ගෝල පිරිසක් ඇති බොහොම වයස්ගත වටිනා කෙනෙක්. අන්න එබඳු ඒ ශාස්ත්‍රවරයෙක් ඇසුරු කිරීමෙන් දේවයන් වහන්සේගේ සිත ප්‍රසාදයට පත් කර ගන්න පුළුවන් කියලා අජාසත් රජු නිහඬයි. ඒ විදිහටම එක එක ඇමතියෙක් නැගිටලා අර මේ පින්තුන් අහලා තිනවා. ඒ කාලේ හිටි ෂඩ් ශාස්ත්‍රුන් වහන්සේලා පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බලි, සංජය දේලාටිපුත්ත, පකුදකච්ඡා, නිගණ්ඨනාථපුත්ත කියන ෂඩ් ශාස්ත්‍රවරුන් පිළිබඳව අර විදිහේ වර්ණාවක් කළා. රජුරුවන්ට ආරාධනා කළා මෙන්න මේ ශාස්ත්‍රවරුන් ඇසුරු කරොත්, උපස්ථාන කළොත් රජුරුවන්ට සිත පහදව ගන්න පුළුවන් කියලා. නමුත් අජාසත් රජු නිහඬයි. ඊළාට ඔක්කොම කියලා ඉවරුණාට පස්සේ අජාසත් රජු ළඟ හිටිය ජීවක විදැතුතුමා දිහා බලලා කියනවා, ඇයි ජීවක යාළුවා, ජීවක මොකද නිස්සද්ද? ඔන්න එතකොට ජීවක වේදනාන් කියනවා, ඒ අවස්ථාවෙන්කොට බුදුරජාන් වහන්සේ ජීවක වෛද්‍යාචාර්යතුමාගේ අඹවණේ රජගහනුවර වැඩ වාසය කරනවා 1250ක සංග පිරිසක් ඇතිව. ඒ කාරණේ ඉතින් එතකොට ජීවක වේදනාන් කියනවා, මහරජාණෙනි මේ මෙන්න ඉන්නවා අර බුදුරජාන් වහන්සේ කියන අවගුණ පාඨයෙන් ප්‍රකාශ කරනවා තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ, ඉතිවිසෝක භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී ඒ වෙදි කීර්තනාවයක් ඇති ශාස්ත්‍රුන් වහන්සේ දැන් අපේ අඹවණේ වැඩ සිටිනවා 1250ක සංඝ පිරිසක් එක්ක. අන්න ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කළොත් දේවයන් වහන්සේට සිත ප්‍රසාදයට පත් කරන්න. එතකොට එකපාරම ආජාසතු එහෙනම් යාළුවා ජීවක වාහන සූදානම් කරන්න, ඇත් වාහන. ඔන්න ඉතින් ඒ හඩිමුඩියේම ජීවක වේදනාන් ඒ මුළු මහත් රජ පිරිසටම විසෝරණ චෛතව රාත්‍රියේම ඒ ආරාමයට යන්න හස්ති වාහන ආදී සූදානම් කළා. ඉතින් මේ පිරිස ඔන්න ඊළඟට පිටත් වුණා. පිටත් වෙලා අඹවණේ කිට්ටුවට එනකොට අජාසත් රජුන්ට විශාල බයක් ලොමු දැනගැනීමක් ඇති වුණා. මොකද එහෙම ඇති වෙලා කියනවා, යාළුව ජීවක, මා හිතනවා ඔබ මා වංචා කරන්නේ නැtei කියලා, ඔබ මා සතුරන්ට පවරා දෙන්නේ නැtei කියලා. මොකද කොහොමද මේ තරම් 1250ක් සංඝයා වහන්සේ ලියන තැනක කෑරීම් කිවිසීම් හඬක්වත් නැත්තේ? රජුරෝ බය වුණා මේ නිහඬියාව තුලින්. එතකොට රජුරෝ බය කරන නිහඬියාව තුල තේජසක් තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ විදිහේ පිරිසක් ඉන්නව නම් කොයිතරම් සන්ත තියෙන්නවද? රජුරන්ට පුරුදු එහෙම එකක්. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා එකගෙන ආවයි පස්සේ බලනකොට මේ කවුරුවත් නැති තැනක් කියලා හිතලා. ඔන්න එතකොට ජීවක වේදතුමා රජුරෝ සැනසුවා, නෑ නෑ එහෙම එකක් නෑ, බය වෙන්න එපා රජතුමානි, මේ ඈත පේනින පහන් කියලා අන්න ඒ විදිහට. ඉතින් මේ කතාන්තරින් අපිට පේනවා අර 1250ක සංඝ පිරිස නිහඬව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ඒ දේශනා කරන බලාපොරොත්තුෙන් එහෙනව සිටි බව. ඒ වගේම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකින් අතරත් බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ විශේෂ ශක්තිය පිරිස නිහඬ කිරීම ආදී පිළිබඳව තීර්ථිරාව පැතිරලා තිබුණු බවට තවත් හොඳ නිදර්ශනයක් වෙනවා. සකුළුදායි කියන පරිබ්‍රාජකයාත් මෝර නිවාපනමිති පරිබ්‍රාජකාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාතයට යන සූදානම් වෙලා කල්පනා කළා, දැන් කල් වැඩි පිණ්ඩපාතේ වඩින්න මම යන්න ඕන මේ සකුළුදායි පරිබ්‍රාජකගේ මෝර නිවාපන පරිබ්‍රාජකාරාමයට කියලා ඒ පැත්තට වැඩම කළා. ඒ වෙනකොට සකුළුදායි පරිබ්‍රාජකයා විශාල පරිබ්‍රාජක පිරිසක් එක්ක අර තිරච්ඡාන කතා කියලා කියන ඒ ඌපාදුප කතාවල යෙදිලා බොහොම මහහඬින් ඒ කතාවල යෙදිලා හිටියේ. ඇතදීම දැක්ක බුදුරජාණන් වහන්සේ එනවා. දැකලා අර තමන්ගේ පිරිස නිහඬ කළා කියනවා. දැන් අපි නිශ්ශබ්ද වෙන්න කියන වචනේට පෙළේ බොහෝ විට තියෙන අපසද්දා. අපසද්දා අල්ප ශබ්ද වෙන්න කියලා. නිහඬියාව කියන එකට නියම වචනිකුත් තියෙන තුෂ්ණීම් භාවය කියලා. බොහෝ විට තියෙන පිරිසක් නිහඬ කරනකොට අපසද්දා බොන්තෝ හුන්තු භවතු නිහඬ වෙත්වා නිහඬ වෙත්වා. ශබ්ද කරන්න එපා. මේ භවත් ගෞතමීන් වහන්සේ මේ පැත්තට එනවා. ඒ භවත් ගෞතමීන් වහන්සේ අපසද්ද අල්ප ශබ්දයට කැමති, නිහඬ භාවයට කැමති. ඒ වගේම නිහඬ භාවයට වර්ණනා කරන කෙනෙක්. අපි නිහඬව හිටියොත් භාග්‍යතුන් වහන්සේ හිතාවි අපි මෙහාටත් එන්න සුදුසුයි කියලා. ඔන්න පිරිස නිහඬ කරාට පස්සේ බුදුරජාන් වහන්සේ දෙට වැඩම කළේ. ඉතින් වැඩම කළාට පස්සේ බුදුරජාන් වහන්සේ අර චුපුරුදු විදියට මේ සකුළුදායි පරිබ්‍රාජකෙන් අහනවා, කොහොමද මේ රත්නි මේ අපි එන වෙලාවට කොයි විදිය කතාවක දෙදිලා හිටියේ කියලා. ඉතින් මේ පරිබ්‍රාජක කියනවා මේ අපි ඒ කල කතාව නම් භාග්‍යතුන් වහන්සේට අහන්න එච්චර දුර්ලභ දෙයක් නෙවෙයි. ඒක තිබීවා. ඒ කතාව තිබීවා. නමුත් ඔන්න මෙහෙම විශේෂ ප්‍රවෘත්තියක් තියෙනවා මට භාග්‍යතුන් වහන්සේට දන්වන්න කියලා වෙන කතාන්තරයක් කියනවා. මොකද්ද ඒ කතාව? පෞගිය දවස්වල දැන් ඒ කාලේ තිබුණා ඒ විදිහේ පරිබ්‍රාජක පිරිස් රැස් වෙලා සාකච්ඡා කරන එකට කියන්නේ කුතුහල ශාලා කියලා. කුතුහල ශාලා. දැන් කාලේ ඔය සම්මන්ත්‍රණ ශාලා කියලා තියෙන්නේ. ඒ විදිහේ ඒ කාලේ ධනවත් පිරිස් ධනවත් අය ශාලාවල් හදලා දීලා තිබුණා අර විදිහේ තැනින් තැන ඇවිදින සත්‍ය ගවේෂකයින්ට ආවිල්ලා සාකච්ඡා කරන්න. ඉතින් ඒවා ගැන ඒගොල්ලෝ කතා කරන්නේ මොනවද කියලා දැනගන්න ආයට කුහුලෙන් එතෙන්ට ගිහිල්ලා අහන්න පුළුවන්. ඒ විදිහේ රැස්වීම ශාලාවක රැස්ුණු විශාල පරිබ්‍රාජක පිරිසක් අතර නොයෙකුත් ආගමික පිරිස් අතර මෙන්න මෙහෙම අතුරු කතාවක් ඇති වුණාය. මේ ප්‍රවෘත්තියක් මේ සකලදායි පරිබ්‍රාජක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ. කොයි විදිහේ කතාවක්ද? ඒ පිරිස කියනවා මේක අපේ අඟුමගෙද දෙරටට විශාල ලාභයක්. මොකක්ද මේ? අර කියාපු ෂඩ්ශාත්‍රුන් වහන්සේලාත් ශ්‍රමණ ගෞතමීන් වහන්සේත් මේ වස් කාලයේ මේ අපේ නගරයේ වාසය කරනවා. මේක ලොකු දෙයක්. එහෙම කතා කරලා ඊළඟට කියනවා ඒක අපේ ලොකු ලාභයක්. ඊළඟට ඒ අතර කතාවක් ඇතුණා මේ ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් කවුද මේ ගෝලෙන්ගේ ගරු බුහුමන්වට ලක් වෙච්ච කෙනා? වඩාත් ගරු බුහුමන්වට ලක් වෙච්ච කෙනා. ඔය කතාව ඇතුණ හැටියේ ඔන්න එක පිරිසක් කියනවා මේ අතීත සිද්ධිය. අතීතයේ අර පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා සිය ගණනක් පිරිසක්කට ධර්ම දේශනා කරන අතරේ ඒ පිරිසෙන් එක්කෙනෙක් නැගිටලා කියනවා, අනිත් අය අමතලා කියනවා, මේ ඔය ප්‍රශ්නේ එයාගෙන් අහන්න එපා, එයා දන්නේ නැහැ ඕක, අපෙන් අහන්න, අපෙන් ඇහුවොත් අපි කියනවා කියලා අර බාධාවක් කරේ. එතකොට අර පූර්ණ කස්සප ශාස්ත්‍රවරයා අත් දෙක ඔසවලා කෑ ගහනවා, නෑනේ මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ, ඔයා මොකද කතා කරන්නේ කියලා. ඔන්න ඊළාට එතනින් මහපටලැවිල්ලක් ඇති වෙලා හිත් දෝෂ කරගෙන ඒ පිරිස නික්මෙලා ගියා කියලා ඔය ප්‍රවෘත්තියක් කියලා. ඊළඟට ඒ වගේම තවත් කොටසක් කියනවා පූර්ණ කස්සප වගේම මක්ඛලි ගෝසාල නර්ගියාපු අර සත්‍ශාස්ත්‍රුන් පිළිබඳවම ඒ අයගේ පරිබ්‍රාජක පිරිස් අතර ඔන්නෝම අසමගියක් වාද ආරෝපණයක් ඒ නොසතුටුව නික්ම යාමක් සිද්ධ වුණාය. ඔන්න ඒක කියලා ඉවරලා කියනවා නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එක් අවස්ථාවක නොයෙක් සිය ගණන් පිරිස එක්ක ධර්ම දේශනා කරන අතරේ එක භික්ෂුවක් කැස්සා. එතකොට ඒ ළඟ හිටිය භික්ෂුවක් ධනහිසෙන් සංඥාවක් දුන්නා, ආයුෂ්මතුන් ශබ්ද කරන්න එපා, ශබ්ද කරන්න එපා, අපේ ශාස්ත්‍රඥ මහසේ ධර්මයේ දේශනා කරන කියලා. අන්න එතන ඒ අර සකලදායි පරිබ්‍රාජකයා කොහොමද බුදුරජාන් වහන්සේ කිරි ප්‍රසාදයක් තිබෙන නිසා ඔන්න ඒ සිද්ධිය බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන් වර්ණාත්මකව ප්‍රකාශ කළා. ඒ වගේම ඊළඟට කියනවා දැන් ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ වර්ණාත්මක තවත් ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක සිය ගණනක් පිරිසකට ධර්මයේ දේශනා කරනවා නම් ඒ අවස්ථාවේ ඒ පිරිස බොහොම උනායකමින් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන සිටිනවා ඒ ධර්මය ලබා ගන්න අහගන්න. හරියට උපමාවක් දෙනවා ඊළඟට. යම්සේ සතන මං සන්ධියක යම්කිසි පුරුෂයෙක් පිරිසුදු මීවදයක් මිරිකනවනම් සතන මං සන්ධියක මිනිස්සු ඒ මීපැණි බොන්න බලාගෙන ඉන්නා වගේ ඒ ශ්‍රමණ ගෞතමීන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැන ඒ පිරිස අහන් ඉන්නවා කියලා ඔන්න ඉදේ ප්‍රසාද ජනක වර්ණාවක් අර සකලදායි පරිබ්‍රාජකයක් කළා. ඒක නිදර්ශනයක්. ඒ වගේම තවත් හොඳ නිදර්ශනයක් තිබෙනවා සමන මණ්ඩිකා පුත්ත කියන පරිබ්‍රාජකයා හා සම්බන්ධව. ඒක සැවැත්නුවර සිදුවීමක්. සැවැත්නුවර තිබුණා මල්ලිකාරාමය කියලා අර විදිහටම අර අන්‍ය තීර්ථකයන්ට ඇවිල්ලා රැස් වෙන ශාලාවක් මල්ලිකා දේවී සාදාපු. එතකොට ඒ මල්ලිකාරාමයේ සිටිනවා සමන මණ්ඩිකා පුත්ත කියන පරිබ්‍රාජකයා සිටින අවස්ථාවක්. ඒ අවස්ථාවේ සැවැත්නුවරම හිටියා බුදුරජාණන් වහන්සේගේ ඉතාමත්ම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් පංචකංග කියලා වඩු බාසුන් නැහැ කියන්නේ. බාසුන් නැහැ කියන්නේ හොඳ නැහැ, අතීතවා කියන වඩු මහත්මිය. වඩු මහත්මිය කිටිය පංචකංග කියලා. මේ පංචකංග කියන වඩු මහත්මයා සැවැත්නුවරින් නික්මෙලා මහදවල් භාග්‍යතුන් වහන්සේ දකින්න ඕන කියලා යන අතර මගේ හිතුණා මේ මහදවල් මේ වෙලාව මේ අවේලාව භාග්‍යතුන් වහන්සේ දකින්න. භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ භාවනාවේ වැඩ සිටින, ඒකට වචනේ පටිසල්ලීන, භාවනාවෙන් රහසිගත, ඒ කියන්නේ විවේකීව සිටින අවස්ථාව. ඊළඟට කල්පනා කළා එහෙනම් සංඝයා වහන්සේලාවත් දකින්න ඕනද කියලා. ඊළඟට කල්පනා නෑ, ඒ සංඝයා වහන්සේලාත් මේ වෙලාවේ භාවනාවෙන් වැඩ ඉන්නවා, ඒකටත් සුදුසු නෑ මේ වෙලාව අකාලය. එහෙනම් මං දැන් මේ ඒ ඉතිරි ටිකට මම යන්න ඕන මල්ලිකාරාමේ මේ ගමන මණ්ඩිකා පුත්ත පරිබ්‍රාජකයා හම්බ වෙන්න කියලා ඔන්න ඒ පැත්තට හැරිලා යන්න ගත්තා. ඒ යනකොටත් සමන මණ්ඩිකා පුත්ත පරිබ්‍රාජකත් අර වගේම තිරච්ඡාන කතාවෙන් හතකොට 700ක් පිරිසක් එක්ක ඒ කතාවේදීලා හිටියා. ඈතදීම දැකලා කියනවා අර පිරිස නිහඬ කළා. අප සද්දා බොන්තෝ හොන්තු බවතු නිහඬ වෙත්වා, සද්ද කරන්න එපා. ඔන්න එනවා බුදුරජාන් වහන්සේගේ ගිහි ශ්‍රාවකෙක් පංචගංග තපති මේ සවැත් නුවර යම්තාක් සුදු වස්ත්‍රයෙන් සැරසුණු භාග්‍යතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වෙද්ද ඉන්න එක්කෙනෙක් මේ පංචගංග තපති මේ ගිහි ශ්‍රාවකයන් පවා ඔන්න ඒ වාක්‍ය හොඳට මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් පවා නිහඬියාව තුළ හික්මවන ලදාය නිහඬියාව වර්ණනා කරන අය ඒ නිසා අපි නිහඬව හිටියොත් මේ පිරිසට අපට මෙතෙන්ට එන්න සුදුසුයි කියලා හිතලා මෙතෙන්ට ඉන්න ඉඩ තියෙනවා කියලා තමයි ඒ පංචගංග ඒ සමන මණ්ඩිකා පුත් පරිබ්‍රාජිකා තමන්ගේ පිරිස නිහඬ කළේ ඒ වචනත් අපි මතක තියාගන්න ඕනේ ඊළඟට ඒ වගේම පංචගංග තපති කියන ඒ පංචගංග බඩු මහත්මයාත් එතෙන්ට ඇවිල්ලා ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා ඒක දිගට නැතත් අපි ওই සිද්ධිය විතරයි එතනින් කියන්නේ ඉතින් මේ නිදර්ශන රාශිය තුලින් අපට පේන බුදුරජාන් වහන්සේ ඇත්ත වශයෙන්ම නිහඬියාව ප්‍රිය කළ උත්තමයෙක් ඒ වගේම නිහඬියාව තුළ තම පිරිස හික්ම වූ බව දැන් කාලේ අපි හිතනවා ආගන්තුක වශයෙන් 10-12 දෙනෙක් ආවත් කොච්චර ගාල ගෝට්ටියක්ද අතීතයේ බුදුරජාණන් වහන්සේ දකින්න ආපු පිරිස් කියන්නේ හැමතිස්සෙම සඳහන් වෙන 500ක් පිරිස. 500 පිරිස් එනකොට අර වගේ කතා කරන්නේ ඇරියොත් කෑකොස්සන් ගහන්නේ ඇරියොත් කොහොමද හිටියේද? ඉතින් වාග්යතුන් වහන්සේ අර නේ කියපු ශක්තිය තුලින් අර තන 100,000 ගණන් පිරිස් නිහඬකල බව පේනවා. ඒ වටේ ඉතින් ඉඳ හිටලා පහු කාලේ යම් යම් අඩුපාඩුකම් සිදු වුණා ඒ පිරිස්වල පිරිස් වැඩිවීම තුලින් ඒ ශාසන පරිහානිය තුලින්. නමුත් ආරම්භයේදී බුදුරජාණන් වහන්සේගේ ශක්තිය තුල ඒ නිහඬියාවට ලොකු තැනක් ලැබුණු බවයි ඉන් අපිට පේන්නේ. මෙතකොට මේක අපට පාඩමක් අර කතාවෙන් ලැබුණු හික්මවීම පිළිබඳ පාඩම් වගේම නිහඬියාවේ යගේ දැන් ශාසන චාරිත්‍ර අතරත් මේ පින්නතුන් සමහර විට දන්නේ නැතුව ඇති මේ කාලේ ඊට වඩා වෙනස් විදියට ක්‍රියා කරන නිසා ශාසන චාරිත්‍ර අතරත් නිහඬියාවට ලොකු තැනක් ලැබුණා. නිදසුණක් වශයෙන් කියනවා නම් අපි හිතමු දැන් දායක මහත්මයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඊළඟ දවසේට ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට. කොහොමද බුදුරජාණන් වහන්සේ මේක පිළිගන්නේ? කොහොමද පිළිගන්නේ? නිහඬියාවතුලින්. නිහඬියාවෙන්. කියන්නේ නෑ අපෝයි දායක මහත්මයලා වගේ ඉන්නවනම් අපිට කිසි පාඩුවක් නෑ කියලා ඒ යන්තම් අරමුණු කරනකොට මේක පිළිගන්නව නෙමෙයි. ඇත්ත වශයෙන් ආරාධනාව, දාන ආරාධනාව පිළිගැනීම නෙවෙයි අතීතයේ වචනේ. අනුකම්පාවෙන් ඉවසාවදාරියෙන් අනුකම්පාවෙන් ඉවසීම දැන් දන්නවනේ මේ පින්නතුනොත් බුද්ධ පූජාව පූජා කරනකොට අදිවාසීතු නොබන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අපට අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා කියන මිසක් බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලා ඒකට වචනයක් දෙන්නේ නැහැ ඒ වෙනුවට කියන්නේ නිහඬියාව ඒක උතුම් ශාසන චාරිත්‍රයක් මොකද බුදුරජාණන් වහන්සේ ආමිසයට නෙවෙයි ගරු කරන්නේ නිරාමිසයට ඒ චාරිත්‍රය අනුව එතකොට ඒ දාන ආරාධනාව පවා පිළිගන්නේ නිහඬියාවෙන් ඥානවන්ත දායකයා දන්නවා බුදුරජාණන් වහන්සේගේ නිහඬියාව තුළ ඒක පිළිගත්තු බව ඊට පස්සේ ඒක පිළිබඳව අනිකුත් කතාන්තර කරන්නේ ඉතින් ඔන්න ඔකේ පැරණි චාරිත්‍රයක් ඊළඟට ඒ වගේම නිහඬියාවට ලැබුණු තැනක් ශාසනීය සභා රීති අතර මේ කාලේ ඔය අපි කියන්න ඕනේ නැහැ මේ කාලේ තියෙන රැස්වීම ආදිය පිළිබඳවත් සංසන්දනය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංඝ රැස්වීම වලදී විශේෂයෙන්ම ඔය විනය කර්ම සංඝ කර්ම ආදීදී සභා සම්මත කිරීමට යම් යෝජනාවක් ඉදිරිපත් කළාම ඤක්ති කියලා කියන ඒ ඉදිරි ඉස්සල් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිය කාරණයක් අපේ ඉදිරියේ තිබෙනවා ඊළඟට ඒක පිළිබඳව සංඝයා වහන්සේලාගේ අනුමැතිය සම්මතිය ලබා ගැනීමට එක්තරා පාටියක් ප්‍රකාශ කරනවා සංඝයා මෙන්න මේ කාරණය මේ විදිය දෙයක් අපි දැන් කරනවා කියලා ඒක පිළිගන්නවා කියලා ඊළඟට ඒකට කැමැති අය ඒක කැමැත්ත දක්වන්නේ නිහඬියාව තුළ අකමැති නම් පමණක් කතා කරනවා එතකොට ප්‍රතික්ෂේපයටයි වචනේ පාවිච්චි කරන්නේ පිළිගැනීම නිහඬියාව තුලින් එතනත් කෙරෙන්නේ සභා සම්මත කෙරෙන්නේ නිහඬියාව තුලින් ඒකමතික වෙන්නේ මොන ඒ චාරිත්‍රයේ සභා චාරිත්‍රය අතර ඊනාට ඒ වගේම තමයි අපි කවුරුත් දන්නවා ඒ විවේක වාසය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කළා කියන අප්පනිග්ඝෝසං අප්පසද්ද අප්පනිග්ඝෝස ශ්‍රද්ධාඩු ഘോഷාඩු තැන් තමයි මොකද මේ ඒකට හේතුව මේ ශාසනයේ භාවනාව කියලා කියන ඒ සිත සමාධිමත් කිරීමේ ප්‍රයත්නයට විශේෂයෙන්ම මූලික අවස්ථාවලට සද්දය කටුවක් සද්ද කණ්ඨකා ඥානා කියලා කියනවා විශේෂයෙන්ම ප්‍රථම ඥානය පළවෙනි ඥානය බිඳෙනවා ශබ්ද ඇතිකම ඉතින් අර භාවනාවට ආරම්භයක් කරන පින්නතුන්ට මේ සද්දේ මහ ගැහැටක් කරදරයක් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ නිහඬියාව නිතරම ඒකට මේ විශාල තැනක් දුන්නේ ඉතින් මෙන්න මේ කාරණා අපි නුවණින් කල්පනා කරලා බලනකොට දැන් ඒ විදිහේ තැනක් නිහඬියාවට දෙන්නේ මොකද එතනින් ඒ ආරම්භයක් කරන්නේ නැතුව අර කියාපු අධ්‍යාත්ම ශාන්තිය අර බුදුරජාණන් වහන්සේ හික්මෙව්වේ නැත්නම් අර යසෝජ ප්‍රමුඛ සංඝයා වහන්සේලා උන්වහන්සේලාට අර කියාපු උතුම් අධ්‍යාත්ම ශාන්තිය ඇති කරගන්න බැරි වෙනවා. ඒ අධ්‍යාත්ම ශාන්තිය අර කියාපු ගාථාවේ කියන ආකාරයට සැප දුක්වල නොහෙල්වෙන පර්වතයක් වගේ නොසෙල්වෙන අනේජ නොසෙල්වෙන සමාධියක් සිතත් කයත් නොසෙල්වෙන අන්දමින් තබා ගැනීමේ ශක්තියක් නමුත් ඒක ඇති කර ගැනීමට නම් ආරම්භක වශයෙන් යම් පරිසරයේ යම් කිසි නිහඬියාවක් තිබෙන්න ඕනේ. විවේක වාසයක් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ නිහඬියාවට ඒ තරම් තැනක් දුන්නේ. අර කියාපු උතුම් තත්වයට නිකම් යන්න බෑ. ඒකට යම් කිසි සූදානම් වීම වශයෙන් යම් යම් කටයුතු රාජ්‍යයක් කරන්න තියෙනවා නිහඬියාවක් තුල. ඉතින් ඒ අන්තිමට ලබා ගන්න අධ්‍යාත්ම ශාන්තිය කොයිතරම් උතුම්ද කියන එකට ධර්ම සාහිත්‍ය කොටිකුත් නිදර්ශන තිබෙනවා. අපි කෙටියෙන් සඳහන් කළොත් දිග කතාවක්. දැන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය සඳහා කුසිනාරාව දක්වා වඩින අවස්ථාවේ පුකුස මල්ලපුත්ත කියන ඒ මල්ලපුත්‍රයා බුදුරජාන් වහන්සේ ගහක් මුල වැඩ ඉඳනවා දැකලා අනේ කොයිතරම් ශාන්තද මේ පැවිද්දන් වාසය කරන විහරණය කියලා සතුට ප්‍රකාශ කළා. අතීත ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට සලකන ආලාර කාලාම පිළිබඳව. ආලාර කාලාම කියලා කියන්නේ ආකින්චඤ්ඤායතන කියන සමාධි තත්ත්වය ලබාගත්තු කලින් බුදුරජාන් වහන්සේගේ ගුරුවරයෙක් හැටියටත් වගේ ගත්තු ඒ යම් කිසි ශාස්ත්‍රවරයෙක්. උන්වහන්සේගේ අතීත ප්‍රවෘත්තියක් අර කුකුස මල්ලපුත්‍රය ප්‍රකාශ කළා. එක අවස්ථාවක ඒ වර්ණා වශයෙන් කිව්වේ එක අවස්ථාවක ආලාර කාලාම ගඟක් ළඟ ඒ සමාධිය වැඩ ඉන්න අවස්ථාවේ ඒ ගඟින් එතර වෙන්න 500ක් ගැල් කරත් සමූහයක් ගියා. ඒ යනකොට අර ආලාර කාලාම සමාධියේ හිටියේ. ඒ කරත් ටික ගියාට පස්සේ ඒ ගැල් පිටත් වෙලා ගියාට පස්සේ ඒ ගැල් පිටිපස්සෙන් ආපු මිනිහෙක් ඉදිරිපත් වෙලා අහනවා එතකොට මේ සමාධියෙන් වැඩිනවා ඇයි ඇහුනේ දැක්කා අර ආලාර කාලාම ඍෂිවරයාගේ ඒ ශාස්ත්‍රවරයාගේ සිවුර පවා ඒ මඩ වැදියා තියෙනවා. අර මෙච්චර මේ ගල් පිරිසක් ගියා දැක්කේ නැද්ද කියලා ඇහුවා. නෑ මම දැක්කේ නැtei කිව්වා. සද්දිකුත් ඇහුන්නේ නැtei කිව්වා. ඉතින් ඔන්න එතකොට ඒක ප්‍රශංසා කළ අර පුකුස මල්ල පුත්‍රයා ඒ තරම් 500ක් ගල් ගිහිල්ලත් ශබ්දයක් නැහෙන නොආයෙන තරමට කොයි තරම් ශාන්ත විහරණයකින්ද යාලාර කාලම ශාස්ත්‍රවරයා හිටියේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගල් 500ක් යනකොට ඒ ශබ්ද නැසිනන්ද මේ සමාධියක සිටීමද වැඩිය ලොකු. හෙන ගහමින් හෙන පුපුරමින් ගවයින් හතර දෙනෙකුත් ගොවියන් දෙදෙනෙකුත් මැරෙන අවස්ථාවේ ඒ කිසිවක් නොදැන ඉන්න තරමට ශක්තිමත් සමාජයකින් සිටීමද වැඩිය ලොකු. ඔන්න එතකොට අර පිළිගන්නවා අර දෙවෙනුව කී එකයි ලොකු. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සම්බන්ධ ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරනවා. එක් අවස්ථාවක මම ආතුමාව කියන තැනේ ආතුමාව කියන ස්ථානයේ 10 යගයක විවේකයෙන් වැඩ වාසය කර අවස්ථාවක්. ඒ අවස්ථාවේ හදිසියෙම හෙන පුපුරමින් මහා ධාරානිපත වර්ෂාවක් වැහැලා හෙන පහරකින් ගවයින් හතර දෙනෙකුත් ගොවියන් දෙදෙනෙකුත් මැරුණා. මහා ජන කායක් එතන රැස් වුණා. මම මේ සමාධියෙන් නැගිටලා ඒ එතන සක්මන් කරමින් ඉන්න අවස්ථාවේ ඒ පිරිසෙන් එක්කෙනෙක් ආවහම මම අහනවා මොකද ඇවැත්නි මේ මෙතන මේ විශාල පිරිසක් රැස් වෙලා ඉන්නේ මෙන්න මේ මේ සිද්ධියක් වුණා. ඇයි ඔබ වහන්සේ දැක්කේ නැද්ද? මම දැක්කේ නෑ කියනවා. ඇහුනේ නැද්ද? ඇහුනේ නෑ කියනවා. ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ සතපිලාද හිටියේ? මම සතපිලත් නෙවෙයි හිටියේ. ඔබ වහන්සේට සංඥාවේ වෙලාව තිබුණ සංඥාවක් තිබුණා. ඔන්න එතකොට ඒ තැනැත්තා ඒ මහජනකායෙන් ආපු ඒ පුද්ගලයා පුදුමේ ප්‍රකාශ කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ එනවා ඔබ වහන්සේ සැතපෙන්නේත් නැතුව සංඥාවත් ඇතුව අවදිව සිට අවදිව සිටගෙන අර තැන සද්දයක් ඇහුන්නේ නැත්තේ මොකද කියලා පුදුමේ ප්‍රකාශ කළා. අන්නේ අපිට පේනවා ඒක තමයි පින්නතුනි අර අරහත්ඵල සමාධිය කියලා කියන්නේ. ඒ මුළු ආයතන 6 මෙතෙක් අපිට මේ වද දුන්න ආයතන 6 නිරුද්ධ වෙන අවස්ථාවයි. ඒ සමාධි ශක්තිය තුලින් ප්‍රඥාව තුලින් විදර්ශනා ප්‍රඥාව තුලින් බුදුරජාන් වහන්සේ ලැබූ සමාධිය අර ආලාර කාලාමගේ ඒ ධ්‍යාන තත්ත්වයක් පරද්දන එකක්. විදර්ශනා වශයෙන් ලෝකයේ ශූන්‍යත්වයේ ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ආයතන 6ම අසකන නාසය දිවකය මන කියන ආයතන 6ම නිරුද්ධ වුණු අරහත්ඵල සමාධි තත්ත්වය වෙන්න ඕන. එතන ඒ කියාපු සමාධිය භාග්‍යතුන් වහන්සේගේ විශේෂ සමාධිය. ඒ සමාධිය එනකොට අන්න අර හෙන පුපුරමින් අර විදිය දෙයක් වුණත් ඇහෙන්නේ නැහැ. ඒ තරමට අන්න ආයක තමයි උපරිම වශයෙන් අධ්‍යාත්ම ශාන්තිය. ඉතින් අර බුදුරජාණන් වහන්සේ නිතර ප්‍රකාශ කරන ධම්මීමා කතා අරියෝවා තුන්හි භාවෝ කියන එක විවරණය කරන අවස්ථාවල කරතොත් ධ්‍යාමි කතා නැතහොත් ආර්ය නිහඬ භාව කියන එක ආර්ය නිහඬ භාවයේ උපරිම වශයෙන් තේරුම් කරනවා නම් තෝරන්නේ ඕකයි. ආර්ය නිහඬ භාවය කියලා කියන්නේ අන්න උතුම් අර්ථයෙන් අධ්‍යාත්ම ශාන්තිය වන අන්න අර කියාපු ඵල සමවතයි. අපිට සමහර විට හිතන්න පුළුවන් ආනන්ද කියන වචනේ තිබුණත් අර ගාථාවෙනුත් ප්‍රකාශ වෙන ආකාරයට එදා ඒ යසෝජ තෙරුන් වහන්සේ ඇතුළු 500 පිරිසක් බුදුරජාණන් වහන්සේත් ඒ අවස්ථාවේ වැඩ ඉන්නේ නැති අන්න අර කියාපු පර්වතයක් වගේ නොසෙල් වෙන ඒ අරහත් ඵල සමාධියේ විය යුතුයි. ඉතින් කෙසේ හෝ ඒවා ඒ බුද්ධ කාලයේ නිහඬියාවට ලැබුණු තැන්. දැන් පින්නතුනි වර්තමාන සමාජයේ නිහඬියාවට මොකද්ද ලැබිච්ච තැන? තැනක් නැහැ කියන්නේ වෙන්නේ. තැනක් නැහැ කියන්නේ වෙන්නේ. එළි වුණ සාමයේ ඉඳලා රැහැ වෙනකම් ශබ්දයයි රජ කරන්නේ. මේ පින්නතුන් දන්නවා සමාජය තුල ශබ්දයයි රජ කරන්නේ. ගෝලීකරණ දාළගෝට්ටියට යට වෙලා ශබ්ද තරංග අතර අතරමැදි වෙලා මේ ගිහි ගෙවල් වල පින්නතුන් පමණක් නෙවෙයි සමහර විට අනිත් තැන් වල මහා දාළගෝට්ටියක් ශබ්ද තරංග ශබ්ද ගොඩක් තියෙන්නේ. නිහඬියාවට තැනක් නැහැ. සිත සංසුන් කර ගැනීමට අර මූලිකව යෝගාවචරිකට උපකාර වන සතිය සමාධිය මතු කර ගැනීමට ඒ අනුව ප්‍රඥාව දියුණු කර ගැනීමට අවස්ථාවක් නැති වෙන තරමට මේ පරිසරය ශබ්දවලටම යට වෙලා තිබෙන්නේ. දැන් ඔය මගතොට එනිතර දකින්න ලැබෙන දෙයක් තමයි ඔය හඬ නැගෙන නවීන කර්ණාභරණයේ පැලඳගෙන තනිවම කතා කර කර යන අය මගතොට එනිතර දකින්න ලැබෙනවා. මොකද්ද කර්ණාභරණ කියන්නේ කියන්න ඕනේ නැහැ. අන්න ඒ තරමට ලෝකයා ශබ්දයටයි ප්‍රිය කරන්නේ. නිහඬියාව වදයක් වෙච්ච තත්ත්වයක් මේ සමාධිය තුළ තියෙන්නේ. ඉතින් ඒක සමහර විට යුගයේ අවශ්‍යතාවක් හැටියට සලකන්නත් පුළුවන්. නමුත් මේ මාධ්‍ය රැල්ලට යට වෙලා අර නිහඬතාවයේ අගය අවතක්සේරුවට ලක්වීම ගැන අපි යටත් පිරිසෙන් බෞද්ධ අපිවත් අවදිමත් වෙන්න ඕන. මේ කියන්නේ නිහඬියාව වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න කරන ආරාධනාවක් නෙවෙයි මේ. පින්නතුන් වරදවල වටහා ගන්න එපා. අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. අපි ආදර්ශය තුලින් නිහඬියාවට තැනක් දෙන්න. නිහඬියාවට තැනක් නැහැ කියලා අපි උද්ඝෝෂණය කරනවා කියන්නේ නෙවෙයි. අපි බෞද්ධ වටිනාකම් මතු කරගන්න බුද්ධ කාලයේ තරම් අපි බලාපොරොත්තු වෙනවා නම් නිවන බලාපොරොත්තු වෙනවා නම් සමාධිය බලාපොරොත්තු වෙනවා නම් අර කියාපු අධ්‍යාත්ම ශාන්තිය බලාපොරොත්තු වෙනවා නම් අන්න අර කියාපු පහත් ශබ්ද දැන් හැම පැත්තෙම දැන් අපි දන්නවා අපේ රුචි අරුචිකම් තීරණය කරන්නේ වාණිජ සભ્યත්වයේ ප්‍රචාරක මාධ්‍යය. අපේ රුචි අරුචිකම් තෝරන කරන්නේ ඒකයි. එතකොට ඒ වගේ පුදුම යෝගයක් මේක තියෙන්නේ මාධ්‍ය රැල්ලට යට වෙලා හැමෝම. නමුත් නුවණින් කල්පනා කරන්න ඕන gedara dorawal වල අර භාවනා කරන යෝගාවචර පින්නතුන් අපට ඇවිල්ලා කියන්නේ මේකයි. අපට නම් භාවනා කරන්න ඕන නමුත් අර කියාපු විදිහට උදේ ඉඳලා රෑ වෙනතුරුත් රෑලි වෙනතුරුත් ශබ්දයයි රජ කරන්නේ. නමුත් අපි කල්පනා කරන්න ඕන අපි නිවන බලාපොරොත්තු වෙනවා නම් විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් අර කියාපු අධ්‍යාත්ම ශාන්තිය බලාපොරොත්තු වෙනවා නම් ලෝකයේ තියෙන ඒ රැල්ලට ඒ ශබ්ද රැල්ලට යට වෙන්නේ නැතුව අන්න අර නාලක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට නිහඬියාව ඒකේ වටිනාකම තීරුම් ගන්න ඕන. ඒක මොකද ඒ නිහඬියාව තුළ තමයි කලින්ම දැන් අපි දන්නවා සීලයේ පිහිටලා සමාධියක් ඇති කර ගැනීමට අතීතයේ ඒ සංඝයා වහන්සේලා මේ තරම් සමාජ ඒ රැල්ල නැතත් අර ඒ සඳහා කැලෑවි ඈත කැලෑවි වනසතුන් මැදට ගියේ. ඒ වනසතුන්ගේ සද්ද නැහැ අච්චර කරදර. වනසතුන්ගේ එන සද්ද අච්චර කරදර නැහැ කියලා හිතලා වෙන්නේ නැති. නමුත් ඒ තරමටම දැන් මිනිස්සයා අර ශබ්දයට ප්‍රිය කරන නිසා විනාඩි පහක් ශබ්දයක් නැතුව ඉන්න එක වදයක්. ඒ තරමට දැන් සමාජයේ ෘචිකත්වය ගිහිල්ලා තියෙන්නේ. ඒක ඉතින් අපිට කියන්න වෙන්නේ බුද්ධ වචනේ අනුව ඒක පහත් ෘචිකත්වයක්. අර කිව්වානේ අඩකුම් බූපම බාලෝ රහදෝ පූරෝ පඬිතෝ. දිය අඩු කලෙයි ඉසල වෙන්නේ පිරුණු කලෙයි නොසලන. ඉතින් නිසල විලක් වගේ අපි මේ විදිහට මේ විදිහේ පරමාර්ථයක් අපතුල තිබෙනවා නම් අන්න අර කියපු අනවශ්‍ය ශබ්දවත් යටත් පිළිසින් අනවශ්‍ය ශබ්ද අඩු කරගෙන අපේ දිවි රටාව සකස් කරගන්න අපි අපිම උනන්දු වෙනවා මිසක් ඒ කියන්නේ උද්ඝෝෂණයක් කියලා අමුතුවෙන් දෙයක් කරන්න නෑ මෙතන. නමුත් ඒක මතක් කරන්න සිද්ධ වෙනවා. අර ධර්මයේ නිවන මේ සංසාරයේ අපි විමුක්තිය බලාපොරොත්තු වෙනා නිවුතුම්ම නිවීම. ඒකට යන මාර්ගයේ එක පියවරක් තමයි. ඒකට කියනවා දැන් පින්නතුන් අහලා තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා. කාය විවේක කියලා කියන්නේ අන්න අර කයින් වෙන් වෙනවා අර පිරිසකෙන්. කයින් වෙන් වෙනවා. කයින් වෙන් වෙනවා කියලා කියුවට ඒ තරම්ම අර ශබ්ද පැතිරෙනවා නම් ඒක සම්පූර්ණ විවික්ත වීමක් වෙනවීමක් වෙන්නේ නැහැ. දැන් ඇසත් කනත් ගැන හිතලා බලනකොට ඇස වසා ගැනීම අපහසු නැහැ. ඒක નિરાයාසින්ම කෙරෙන මොහොතක් පාසා ඇස වැසීම. අපට යමක් අප්‍රිය නම් අපි යමක් දැකීමට අකමැති නම් ඇස වහගන්න පුළුවන් අපට. නමුත් කන වහගන්න පුළුවන් තේම. ඒක કૃත්‍රිම ප්‍රයත්නයක් තුලින් කනේ අභයක් ගහගත්තොත් ඒක හරි අමුතුයි. කනේ අභයක් ගහගෙන භාවනා කරන්නත් බෑ. සමහරු එහෙම කළා. ඒක නිසා අපි දන්නවා ඒකයි අර කියන්නේ දැන් කන්දෝස් ක්‍රියාව. ඒක කොයි විදිහ හදිච්ච වචනයක්ද මන් දන්නේ නැහැ. නමුත් කන්දෝස් ක්‍රියාව කියන එක හිතන්න තියෙන්නේ අන්තිමට කරන්න දෙයක් නැහැ. කනටම දොස් පවරනවා. කන්දෝස් ක්‍රියාව. කනට දොස් පවරන්න වෙන අවස්ථාවල් තියෙනවා. අනේ මේ කන නිසානේ මට මේ කරදරේ. ඇස් දෙක නම් මට වහගන්න පුළුවන් කන් දෙක එකම වහගන්නවත් බෑනේ. ඉතින් කන්දෝස් ක්‍රියාවට කන් දීගෙන ඉන්නවා. ඔන්න ඕකයි තත්ත්වය. ඒ කාරණියත් වුණ ධර්මයේ සඳහන් වෙන වටිනා ගාථාවක් හැටියට බුද්ධ වචනයක් හැටියට විඤ්ඤාත සාරාණි සුභාසිතානි සුතංච විඤ්ඤාතං සමාධිසාරං වටිනා ගාථාවක්. විඤ්ඤාත සාරාණි සුභාසිතානි සුභාසිතයෝ සුභාසිතය කියලා කියන්නේ හොඳින් කියන ලද්ද. ඇත්ත වශයෙන් සුභාසිතයන් බුදුරජාණන් වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම සුභාසිතයක්. භාග්‍යතුන් වහන්සේගේ හැම වචනයක්ම සුභාසිතයක් හැටියට සලකන්නේ. ඉතින් නමුත් මෙතන කියන්නේ මොකද්ද? විඤ්ඤාත සාරාණි සුභාසිතානි සුභාෂිතයෝ එහෙම නැත්නම් සුභාෂිතයන්ගේ සාරය හරය ඒවා දැන ගැනීම. සුභාෂිත කියලා කියන ඒ බුද්ධ වචනය ඒවා තියෙන්නේ අපිට ඉගෙන ගන්නයි දැනගන්නයි. නමුත් ඔන්න ඊළඟට වැඩි වටිනා දෙයක් කියවෙනවා. සුතංච විඤ්ඤාතං සමාධිසාර. එහෙම අහලා උගත්තු දේ, අහලා දැනගත්තු දේ දෙයෙහි සාරය මොකද්ද? සමාධියයි. සමාධියයි චිත්ත ඒකාග්‍රතාවයි. එතකොට අපි කවුරුත් බුද්ධ වචනේ ඉගෙන ගන්න බොහොම දඟලනවා. බුද්ධ වචනේ කටපාඩම් කරගන්න, එහෙම නැත්නම් ඕවා අර යන්ත්‍රගත කරගන්න, ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, පරිේෂණය කරන්න කවුරුත් සූදානම් වෙනවා. අන්න සුභාෂිතයන් ඉගෙන ගැනීමට උත්සාහ කිරීම හොඳයි. මොකද සුභාෂිතයන් තියෙන්නේ ඉගෙන ගන්නයි දරා ගන්නයි. නමුත් ඉගෙන ගත්තට පස්සේ සුතංච විඤ්ඤාතං අහලා ඉගෙනගත්තු දෙහි සාරය මොකද්ද? හරය මොකද්ද? අරටුව මොකද්ද? පරමාර්ථය මොකද්ද? සමාධිය, චිත්ත ඒකාග්‍රතාව. එයින් අපිට පේනවා අන්න බුද්ධ වචනේ කියන්නේ ඒක ප්‍රතිපත්තියට නැගීම සඳහා ආරාධනාවක්, අභියෝගයක්. ධර්මය කියලා කියන්නේ අපි අර ඒහි පස්සික කියලා කිව්වේ. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න. එතකොට ධර්මය අපි ඉගෙන ගන්නවා. ධර්මය කරන ආරාධනාව, අභියෝගය අපි පිළිගන්න සූදානම් නැහැ. පිළිගන්න සූදානම් නම් අන්න අර විදිහට අපි නිහඬ පරිසර විවේකය ඒවට ඇලුම් කරන්න ඕන. ඒවා ප්‍රිය කරන්න ඕන. ශබ්දයට තියෙන අර කෑදරකම, අර කන්දෝස් ක්‍රියාවල් වලට තියෙන කෑදරකම අඩු කර ගන්න ඕන. ඉතින් මේ අර තිරච්ඡාන කතා කියලා අර පොතේ තියෙන 32ටත් වැඩිය සමහර විට 64ක් විතර තියෙන්න පුළුවන් දැන් නම් අර කියාවු උපදූප කතාන්තර. 32ටත් වැඩිය තියෙන්න පුළුවන් අප විසින් නොහැකිය යුතු අන්ද මේ කතාන්තර. නමුත් අපි කනට නිතර ඇහෙන්නේ, කියවන්න ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ මේ විදිහේ දේවල්. ඒවා තුළ හිත දූෂ්‍ය වෙනවා එන්නෙන්නම. ඒකෝට සමාධිය පිරිහෙනවා. අධ්‍යාත්ම ශාන්තියෙන් ආවියත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ මෙන්න මේ. එතකොට දැන් අපි බොහෝ දෙනා මේ කාලේ කතා කරන වචනයක් අර ගෝලීකරණ වගේ වචනයක් තමයි පරිසර දූෂණය. මේකත් නේ වර්තමාන සමාජයට බොහොම එළියට ආපු වචනය පරිසර දූෂණය. ඉතින් මේකට අර පරිසර දූෂණය කියලා ඒ ද්‍රව්‍ය වලට දොස් කියන එකයි බොහෝ දෙනා කරන්නේ. නමුත් පින්වතුනි මානසික පරිසර දූෂණය ගැන කතාවක් නැහැ. මානසික පරිසර දූෂණයට හේතු වෙන දෙයක් තමයි ඔන්න ඔය කියාපු අර කන්දොස් ක්‍රියා නැත්නම් ශබ්ද සීමාන්තික අන්දමින් ශබ්දය ඉහභායන ගතිය. මේක තුලින් අපිට වෙන්නේ ඒකට වෙන ප්‍රිය වීම තුලින් අර ගැඹුරු සද්ධර්ම ප්‍රාර්ථනා එහෙම නැත්නම් නිර්වාණ ප්‍රාර්ථනා ඉටු කරගන්න විශේෂයෙන්ම ගිහි පින්නතුන්ට ගිහි ගෙවල් වල අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් අපි මේ කරන්නේ දැනුවත් කිරීමක්. නිහඬියාව බුද්ධ කාලේ නම් උතුම් ප්‍රායෝගික වශයෙන්ුත් වටිනා, පෞද්ගලික වශයෙන්ුත්, පිරිසක් අතරිනුත්, පිරිස් වශයෙන් පිරිස් රැස් වූ තැනත් නිහඬියාවට ලොකු තැනක් ලැබුණා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ පිරිස් රැස් වූ තැන රැස්වීමක් කියලා කියන්නේ ගාල ගෝට්ටියක්, කෑකෝ ගැසිල්ලක්, ඒ වගේ අපේ අදහස තියෙන්නේ. ඒක අර කපුටන් රැස් වූ තැනක්. කපුටන්ගේ රැස්වීමක් නම් එහෙමයි. කපුටන්ගේ රැස්වීමක් නම් එහෙමයි. දැන් කාලේ තියෙන ওই ලොකු ලොකු මම නම නොකියුවත් ලොකු තැන්වලත් ওই විදිහටම තමයි. කපුටන් රැස් වුණාට වැඩි වෙනසක් නැහැ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේගේ අර 1250ක් රැස් වුණු පිරිසක කෑරීම් කිවිසීම් හඬක්වත් නැති තරමට පුදුම අන්දමට ඒ ශාස්ත්‍රුන් වහන්සේ අර තමන් වහන්සේගේ පුරිස ධම්ම සාර්ථි ගුණෙන් අර උපාය කෞශල්‍ය ඥාණෙන් මහා ප්‍රඥාවත් මහා කරුණාවත් මිශ්‍ර කරලා අර විදිහට දැන් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ පිරිස හැක්ම වූ හැටි උන් වහන්සේගේ වචනෙන් කියවෙන්නේ සංහේන පිබිනේමි පරුසේන පිබිනේමි සංහ පරුසේන පිබිනේමි. එතම අවස්ථාවල මම මොළොක් වචන වලින් ඇතැම් හික්මෙව්වා, දැඩි වචනෙන් හික්මෙව්වා. ඇතැම් විට ඒ දෙකම කවලම් කළා. මොළොක් වචනයත් පරුදු වචනත් මිශ්‍ර කළා මම හික්මෙව්වා. දැන් මෙතන අන්න පැහැදිලි වෙනවා යසෝජ කතාවේ ඉස්සෙල්ලා දැඩි වචනෙන් අර පිරිස හික්මෙව්වා. පස්සේ උන්වහන්සේලාට ආරාධනා කළා එන්න භාග්‍යතුන් වහන්සේ දකින්න කැමති කියලා ආරාධනාකුත් යව්වා. අන්න ඒ විදිහට ඒ පිරිස් දමනය කිරීම දමණය කළ යුතු පුරුෂයන් දමණය කිරීමේ උතුම් බුද්ධ ගුණයක පැත්තකින් අපට තියෙනවා. ඒකම මේ කතා සාරය හැටියට අපි මිරිකල ගත්තොත් අන්න අර නිහඬියාවයි අපට මතු කරගන්න තියෙන මේ කාලේ යුගයේ හැටියට. ඉතින් ඇති මේ යුගයේ වෙනස්කම් අපි නොතකනව නෙවෙයි. බුද්ධ කාලේ ඉඳලා අවුරුදු 2000 ගණනක් තිස්සේ නොයෙකුත් මේ විපර්යාස මැද්දේ අපි මේ හිතන දියුණුව කියලා භෞතික දියුණුව කියලා කියන ඒ දියුණුව තුළිනුත් යම් යම් විපර්යාස සිද්ධ වෙලා තිබෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕන භෞතික දියුණුවේ නිෂ්ඨාව අවසානය ආධ්‍යාත්මික පරිහානිය නොවෙන්න නම් භෞතික දියුණුවේ අවසාන පියවර ආධ්‍යාත්මික පරිහානිය නොවෙන්න නම් අපි බෞද්ධයින් වශයෙන්වත් අන්නර කියපු නිහඬියාව යගේ තේරුම් ගන්න ඕන. ඇඟිලි තුඩකින් මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන්. මුළු ලෝකෙම තියෙන දේවල් ඇඟිලි තුඩකින් අපට එළියට ගන්න පුළුවන්. ඇඟිලි තුඩෙන් අපට ඒක වහලා දාන්නත් පුළුවන්. මේ විදිහේ දෙයක් තියෙනවා. ඒක නිසා නුවණැති පින්වත්තුන් කල්පනා කරන්න ඕන. ඇඟිලි තුඩ ක්‍රියාත්මක කරන්න ඕන ඇසිය යුතු දේ ඇසීමට, නොඇසිය යුතු දේ අර කන්දෝස් ක්‍රියාව වසා දැමීමට. ඇඟිලි තුඩ පාවිච්චි කරන හරියට දැනගත්තොත් මෙන්න මේ ප්‍රශ්නයට තම තමන්ට අර අමුතු උද්ඝෝෂණ නැතුව ආදර්ශයක්වත් ලෝකයාට දෙන්න පුළුවන්. එතකොට අපි මේ පින්වතුන්ට ඉදිරිපත් කළේ මොනවා කාරණා? අපි මේ යන ධර්ම ගමන ඇතැම් විට බැලූ බැලමට අපේ මේ කියන වචන පවා යල් පැනපු දේවල් හැටියටත් පේන්න පුළුවනි. නමුත් බුදුරජාණන් වහන්සේ නම් ප්‍රකාශ කළ තියෙන්නේ, දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා, සතංච ධම්මෝ න ජරං උපේති කියලා. සත්පුරුෂයන්ගේ ධර්මයේ කවදාවත් ජරාවට යන්නේ නැහැ, යල් පැනපු තත්වයකටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වුණා, තථාගතයන් වහන්සේලා පහළ වුණා හෝ නුනා හෝ මේ ධර්ම ස්වභාවය, ලෝකයේ තිබෙන මේ ධර්මතාවල් කවදාත් සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් අපි බලාපොරොත්තු වෙන බෞද්ධයින් හැටියට අර කියාපු උතුම් පරමාර්ථන එකට නිසි පරිසරයක් අවම මට්ටමින් හරි සකස් කර ගැනීමට අපි උනන්දු වෙන්න ඕන. එහෙම නැත්නම් අර කියාපු මාධ්‍ය රැල්ලට ඉඩ දීලා, ශබ්ද රැල්ලට ඉඩ දීලා, ගෝලීකරණ ආදී ප්‍රඥාප්ති වලටම යට වෙලා අපි එදිනදා ජීවිතයේ ඒවා පාවා දුන්නොත් අපේ ඇතුළත තියෙන ශක්තියින් සතිය, සමාධිය, ප්‍රඥාව දිනු කර ගැනීමට පුළුවන් අපතුල තියෙන ශක්තිය. ඒව මොට වෙනවා, එන්නෙන්නම මොට වෙනවා. මොකද අර බාහිරින් එන මේ ශබ්දවලට යට වෙලා අපේ පහත් රුචිකත්වයට යට වෙලා මේ ඉදිරියට තියෙන ආධ්‍යාත්මික ශාන්තිය නැති කර ගන්න ඉඩ සැලසෙනවා. අන්න ඒක නිසා මේ පින්තුන් වුණෙන් කල්පනා කරන්න ඕන. අද දවසෙත් එතකොට මේ එනෝයිකුත් තම තමන්ගේ විවිධ එදිනදා ජීවිතයේ කටයුතු ඔක්කොම අතහැරලා තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම වශයෙන් අන්න ඇයට ආදර්ශයක් වශයෙන් මේ වටිනා දවස වටිනා ශීලයක් සමාදන් වෙලා මේ පින්නතුන් දවස ගෙව්වා. ගෙදර දොරවල් වල තිබෙන අර කියාපු කන්දොස් ක්‍රියාවෙන් ටිකක් හරි ඈත් වෙලා මේ තරමක හරි නිහඬියාවක් තියෙන පරිසරයක තමන්ට පුරුදු කර්මස්ථානයක හිත යොමු කරගෙන සතියෙන් දවස ගත කිරීම තුලින් අර කියාපු උතුම් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ නිහඬියාව වගේ කීමේ ප්‍රතිපත්තියට වැටිලා අභ්‍යන්තර නිහඬියාව ඇතුළත නිහඬියාව සකස් කර ගැනීමට යම් ශක්තියක් ඒ වෙනුවෙන් වැය කළා. ඒකම මේ අපේ ධර්ම දේශනාව අපිට කරන්න දෙයක් නැහැ. ඒකට මේ ටිකකට කලින් අපි මේ එකායක මහත්තුගුණත් කිව්වා අද මේ දේශනාව සමහරවිට පරස්පර විරෝධී හැටියට පේන්න පුළුවන් කියලා. මොකද මා ඉදිරියේ තියෙනත් ශබ්ද විකාශනයක්. නමුත් කරන්න දෙයක් නැහැ. අර කිව්වේ මේ ඒක ඒ උද්ඝෝෂණය කරන්න වෙනවා යති. ඒ පරස්පර විරෝධී එක තුලිනුත් මේ කාරණේ අපි පණිවිඩයක් හැටියට දෙන්නේ මේ පිරිසට. ඒ විදිහේ පරිසරයක අපි උත්සාහවත් වෙන්න ඕන. එටත් පිසින් ඇසිය යුතු දෙයට කන් දෙන්න, නොඇසිය යුතු දෙයට කන වසා ගන්න බැරි නිසා අර විදියට යම් කිසි ඒ වෙනුවෙන් ප්‍රයත්නයක් කරන්න පුළුවන් නම් තමන්ට අනිත් හැට හිංසාකාරී නොවන අන්දමට ඒකවත් කරලා හරි තමන්ගේ අධ්‍යාත්ම දියුණුව සලසා ගන්නට උත්සාහවත් වෙන්න ඕන. ඒකෝර අද දින මේ පින්නතුන් ඒ රැක සීලය තුලින්, කළ භාවනාව තුලින්, මේ ධර්ම දේශනාවට කන් දීම තුලින් යම් කුසල ශක්තිය ඇති කරගත්ත නම් ඒ කුසල ශක්තිය අපි බොහෝ විට ප්‍රකාශ කරන්නේ අපේ මේ ධර්ම ගමන තුල. අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන පංචේන්ද්‍රයන් වෙනුවට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන ආධ්‍යාත්මික ඉන්ද්‍රියන් පහක් අපි මතු කර ගන්නවා. දැන් ඇස, කන, නාසය, දිව, කය කියන මේ බාහිර ඉන්ද්‍රියන්ට යට වෙලයි ලෝකයා ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන අධ්‍යාත්මික ඉන්ද්‍රිය පහක්. ඒ ඉන්ද්‍රිය පහ දිනු කරගත්තු කෙනාටයි නිවන ඇත්ත වශයෙන්ම ඒවා හරියට පිහිටන්නේ සෝවාන් තත්වයට පැමිණියාට පස්සේ. ඒ ඉන්ද්‍රියන් ඇති කරගත්තු කෙනාට ඉන්ද්‍රිය කියලා කියන්නේ, ඉන්ද්‍ර කියලා කියන්නේ රජ්ජුරුවෝ. ඉන්ද්‍රිය කියලා කියන්නේ යම් යම් තීමා සහිත බල පුළුවන් කාරකමක්. ඒ ඉන්ද්‍රියන් නැති කරගත්තු කෙනාට ඒ පහම බල හැටියටත් පිටනවා. ඒකයි පංච ඉන්ද්‍රිය පංච බල කියලා කියන්නේ. ඒකෝර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඒ ඉන්ද්‍රියන් නැති කර ගැනීමටත්, ඒ බල පහ ඇති කර ගැනීමටත් අද දවසේ තම තමන්ගේ ප්‍රමාණයෙන් අර කියාපු ශීලය තුලින්, සමාධිය තුලින් මේ පින්නතුන් යම් ප්‍රයත්නයක් කළා. ඊටම උපකාරයක් වශයෙන්, අනුග්‍රහයක් වශයෙන් පස්තම්බක වීමටයි අපි මේ වචන කීපය ප්‍රකාශ කළේ. එහෙම එකක්ම උපකාරගෙන ධර්මශ්‍රවණියුත් ගත හැකි යක් තියෙනවනම් අර කියාපු ඉන්ද්‍රියන් වර්ධනය කර ගැනීමට එළ ගනිමින් මේ සාධන පරිහානියුගේ තමන්ට ඇත්ත වශයෙන් තේරෙනවා නම් හැමෝම කියනවා දැන් නම් අපට සතර තුග තේරෙනවා කියලා. ඒක ඇත්ත නම් ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒකට එහෙදමින් මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය ඒගත්තු ප්‍රයත්නය සඳහා උපකාරවත් වේවා, ඊට බාධක ධර්ම දුරු වේවා, උපකාරක ධර්ම ළඟා වේවා. ඉක්මනින් මේ තමන් බලාපොරොත්තු වෙන උත්තමාර්ථයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් ලබා ගැනීමට මේ කුසල ශක්තිය ඒකාන්තයෙන් පුනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීමා විච්චිය සිට අතනිට දක්වා වූ සීළු සත්‍යෝ මේ ධර්ම දේශනාවේ ධර්මශ්‍රේණි මේ කුසල අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිය වෙනුවෙන් සීළු සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එත්තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා පුච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දුක්ඛපත්තාචිනින් දුක්ඛා භයප්පත්තාචිනින් භයා සුඛපත්තාචිනින් සුඛා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛපත්තාචිනින් දුක්ඛා භයප්පත්තාචිනින් භයා සුඛපත්තාචිනින් සුඛා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛපත්තාචිනින් දුක්ඛා භයප්පත්තාචිනින් භයා සුඛපත්තාචිනින් සුඛා හුන්තු සබ්බේ විපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ වතු ව්‍යාල නිබ්බාණපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ වතු ව්‍යාල නිබ්බාණපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.